Honorable Dr. Induma Sunil Senevi, you have 16 minutes.
ගරු කථානායකතුමනි නව රජය ඉදිරිපත් කළ පුරවැසි අයවැය යටතේ ඉතාමත් වැදගත් අමාත්‍යංශයක වැය ශීර්ෂය අද කාරක සභා අවස්ථාවේ විවාදයට ගැනෙනවා. ඒ තමයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය. විෂය භාර අමාත්‍යවරයා ලෙස මා ඉතා සතුටින් මේ විශිෂ්ට සංදිස්ථානමය වටිනාකමක් වැදගත්කමක් උසුලන විවාදය අපේ පැත්තෙන් ආරම්භ කරන්න මම සතුටුයි. කපාහැරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් විවාදයට ආරම්භයක් ලබා දුන්නු විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමා පරිසරය පැත්ත තමයි තෝරගත්තේ. ඒක එතුමාගේ තෝරා ගැනීම වෙන්න ඇති. ඒත් කපාහැරීමේ යෝජනාව නිසා මං කල්පනා කළා වනාලි හරක් ඔක්කොම මීමින්නෝ ගැන කතා කරලා ඉවර වෙලා එක වචනයක් හරි කලා සංස්කෘතික ජීවිතය ගැන ආගමික ජීවිතය ගැන කතා කරාවි කියලා කමක් නෑ. මේක තමයි ඇත්තටම අපේ රටට උනේ. ඔබ නිකම් බලන්න විපක්ෂය දිහා කොයිතරම් පාළුවට ගිහිල්ලාද මේ ආසන මේ අමාත්‍යංශය සාකච්ඡා කරන දවසේ. අපරාධ උත්කර්ෂයට නංවන්න පුරුදු වෙච්ච ජනමාධ්‍යයක් අපට හැදුනේ මෙන්න මේ නොතකායරීම නිසා. දූෂණයට ලක්වෙච්ච කාන්තාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ වෘත්තීය අනුව විතරක් උද්ඝෝෂණ කරන වෘත්තීය භාවයන් ඇති වුණේ මේ නොතකා හැරීම නිසා. අපේ සභානායකතුමාට ස්ථාවර නියෝග සිහිපත් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ භාෂාව ගැන කතා කරන්න වෙන්නේ, අපහාස කරන්න එපා කියලා ඉල්ලන්න වෙන්නේ මෙන්න මේ බලවත් නොතකා හැරීම නිසා. ස්ථාවර නියෝග හදන්නේ කවුද? ස්ථාවර නියෝග හදන්නේ ගරු කථානායකතුමනි අධ්‍යාපනය, කලාව, සංස්කෘතිය, ආගමික ජීවිතය. අන්න ඒ සඳහා තමයි අපේ අමාත්‍යංශය තියෙන්නේ. ස්ථාවර නියෝග හදවතේ ස්ථාවර ලෙස සටහන් වූ ප්‍රජාවක් හදන්න තමයි මේ පුරවැසි අයවැය මේ සැරේ බරපතල වැය ශීර්ෂයක් ඉදිරිපත් කරලා තිබෙන්නේ. මං කැමති ආරම්භක කතාව හැටියට රජය වෙනුවෙන් මූලික වැදගත් කරුණු රැසක් වේගයෙන් ඔබ හමුවේ තබන්න. කලා සංස්කෘතික අඩවිය කියන්නේ ගරු කථානායකතුමනි මා පර්යේෂණ කළ මා පුහුණුව ලද ක්ෂේත්‍රය, ලංකාව අඩුවෙන්ම බර තබා තිබූ ක්ෂේත්‍රය. ඒ වගේම තමයි සැඟවුණු විපාක, නිහඬ විපාක බහුල ක්ෂේත්‍රය. මේ නොතකා හැරීම නිසා තමයි මේ ක්ෂේත්‍රයට අද අපට ඇහින් දකින්න බැරි, කනකින් අහන්න බැරි වර්ගයේ අපරාධ ප්‍රචණ්ඩත්වය හැටියට මහපාරේ හම්බ වෙන්නේ. එනිසාම ජාතික ජනබලවේග රජය ආගමික හා සංස්කෘතික ක්ෂේත්‍රයට විශාල පිරිනැමීමක්, පිරිවැයක් මේ අඩවියක් හැටියට වටහාගෙන වෙන් කරලා තිබෙනවා. පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් අපට හදන්න පුළුවන් වෙන්නේ මේ බර තැබීම මත. මේ අමාත්‍යංශයේ ප්‍රධාන වශයෙන්ම තේමා දෙකකට බෙදෙනවා අපේ මේ පිරිවැය බර තැබීම. එක තමයි ආගමික කටයුතු, දෙක තමයි සංස්කෘතික හා ජාතික උරුමයන් කියන තේමාව. ආගමික කටයුතු අපේ රටේ ප්‍රධාන ආගම් හතරටම බෙදී යන බව මේ ගරු සභාව දන්නවා. බෞද්ධ, හින්දු, ඉස්ලාම් කිතුණු ක්ෂේත්‍ර හතරටම මෙවර අයවැයෙන් මෙම අමාත්‍යංශයේ ප්‍රගතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 13,725ක්, වෙන විදිහකට කිව්වොත් රුපියල් මිලියන 13.7ක්. එය පසුගිය වර්ෂයට සාපේක්ෂව රුපියල් බිලියන 3.5ක වැඩියෙන් වෙන් කිරීමක් කියන එක මා අවධාරණය කරන්න ඕන. මේ රුපියල් බිලියන 3.5 අතරේ තමයි තිබෙන්නේ මේ පුරවැසි අයවැයේ අපේ රජය බලාපොරොත්තු වෙන විශිෂ්ට කාර්යයන්, කලා සංස්කෘතික ආගමික දේහයේ ප්‍රගතිය නංවන්න. මේ සඳහා අරමුදල් රැස් කරගන්නට අපි අපේක්ෂා කරන්නේ මෙන්න මේ විදියට දේශීය අරමුදල් පැත්තෙන් රුපියල් මිලියන 12,684ක්, විදේශීය අරමුදල් පැත්තෙන් රුපියල් මිලියන 1,041ක්. ගරු කථානායකතුමනි, මම දැන් කැමති ආයතන 26ක් පමණ කෙරෙහි උදෙසා වෙන් වී ඇති මේ මහා මුදල් ප්‍රමාණය වැය ශීර්ෂ ලෙස සාරාංශකරණය කරලා ඉදිරිපත් කරන්න. බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් මිලියන 4,175ක්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 1970ක්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 210ක්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 270ක්. එවැගේම හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 300ක්, මහා බාරකාර දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 135ක්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 1600ක්. විශාල මුදලක් අපි එතනට වෙන් කරලා තිබෙන්නේ. එතන තමයි මේ පුරවැසි ජීවිතය නංවන්න ඕන කරන වැඩබිම තියෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 2520ක්. කෙනෙකුට හිතන්න පුළුවන් මේ මිය ගියපු ජීවිත ගැන, මේ ගල් කණු ගැන, මේවා ගැනද මේ තරම් මුදලක් වෙන් කරන්න කියලා. මා පසුව පැහැදිලි කරන්නම් එහි හරය. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 780ක්, එසේම ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් රුපියල් මිලියන 1765ක්. මෙන්න මේ ආකාරයට තමයි මේ මුදල් බෙදිලා යන්නේ. ගරු කථානායකතුමනි, ආගමික කටයුතු කියන ක්ෂේත්‍රයේ අපේ රටේ ප්‍රධාන ආගම් හතරටම අදාළ ව්‍යාපෘති රැසක් අකණ්ඩව ක්‍රියාත්මක වෙනවා. දිවයින පුරා විවිධ ආගම්වලට අයත් දහම් පාසල්වල තරඟ විභාග, දහම් ග්‍රන්ථ මුද්‍රණය, එවැගේම ගුරුවරුන්ගේ නිල ඇඳුම් ඇතුළු පහසුකම් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් මෙවර සැලකියුතු මුදලක් වෙන් කරලා තිබෙනවා. විශේෂයෙන් දහම් පාසල් ගුරුවරුන්ගේ මේ නිල ඇඳුම් වගේ කාරණාවලට වැඩි බර තැබීමක් කරලා තිබෙනවා. එවැගේම මේ අපි ගත කරන්නේ අපේ මුස්ලිම් බැතිමතුන්ගේ මේ රාමදාන් කාලය, මේ රාමදාන් සමය අපි ඒ අයට සුභපතමින් අපේ ආශිර්වාදයත් එකතු කරමින් අපි මතක් කරන්නට ඕන ඒ වෙනුවෙන් අපේ තිබෙන මැදිහත්වීම. උදාහරණ කිහිපයක් මතක් කරොත් අපි ජාතික තයිපොංගල් උළෙල අපි යාපනයට වෙන් කළා. ඒ වගේම මහාශිවරාත්‍රිය වෙනුවෙන් පැවැත්වුණු ජාතික උළෙල අපි රත්නපුරයට වෙන් කළා. කිතුණු බැතිමතුන්ගේ අපි දන්නවා මේ පහුගිය දවස්වල කච්චතිව දූපතේ තිබුණු මහා සැමරුම, ඉන්දියාවෙන් පවා විශාල පිරිසක් මේකට සහභාගි වෙනවා. මේ පූජා භූමි සංවර්ධනය, ඒ වගේම මුස්ලිම් හින්දු කතෝලික සිද්ධස්ථාන සංවර්ධනය, ආගමික ස්ථාන සඳහා සූර්ය පැනල නැත්නම් සූර්ය බල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වගේ කාරණා රාශියකට මෙතෙන්දී අවධානය යොමු වෙනවා. ගරු කථානායකතුමනි, වසර 16කට පසු සිරි දළදා දැක්මත් අපේ රජය සූදානම් කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් විශාල පිරිවැයක් සහ මැදිහත්වීමක් අපේ රජය දරන්න බලාපොරොත්තු වෙනවා. මේක අනුස්මරණීය අත්දැකීමක් වෙනවා නොඅනුමානයි. මං හිතන්නේ ඒක මෙහෙයවන නායකත්වය දෙන අමාත්‍යංශයක් දරන්නට ලැබීම මා සලකන්නේ භාග්‍යයක් ලෙස. ගරු කථානායකතුමනි, කලා සංස්කෘතික අඩවිය හා ජාතික උරුම සංරක්ෂණය තමයි අපේ ඊළඟ අඩවිය. මේක මිල කළ නොහැකි කලාපයක්, ඉතා වටිනා ආයතන රැසක් ලෙස අප ඉදිරියේ තිබෙනවා. මේ කොටසට අයිති ආයතන නිදර්ශන විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, මේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉරණම ගැන මං හිතන්නේ මේ සභාවේ අපි ඕනතරම් කතා කරලා තිබෙනවා. අපට බාර දුන්නු අරමුදලේ තත්ත්වය, කෞතුකාගාරයේ ජාතික ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ, වගේම චිත්‍රපට සංස්ථාව, ජාතික පුස්තකාලය, ටවර් රඟහල ආදී ක්ෂේත්‍ර රාශියක් මෙතන තිබෙනවා. ගරු කථානායකතුමනි, මා කලින් සඳහන් කළා මේ අඩවියට වෙන් කරන ප්‍රතිපාදනවල විපාක දකින්න ලැබෙන්නේ කල්පසු වෙලා කියලා. මේ අඩවියේ ප්‍රතිපාදන කියන්නේ ශිෂ්ටාචාරමය ආයෝජන. මේක තමයි අපිට පෙනෙන්නේ නැති කාරණය. මේවා ඔබට අපට හුරු පුරුදු ලාභ පාඩු සූත්‍ර එක්ක සාමාන්‍යයෙන් වැඩ කරන අඩවියක් නෙවෙයි. උදාහරණයක් හැටියට මීට වසර ගණනාවකට කලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ තදනුබද්ධ පර්යේෂණ කණ්ඩායම් පාහියංගල මානවයා ලෙස නම් කරපු ඇටසැකිලි සොයාගත්තා. වසර 10600කට වඩා පැරණි අස්ථි පද්ධතියක්. අප සතු පැරණිතම මානව අස්ථි අවශේෂ තිබෙන්නේ මෙතන. මේක නිධානයක් වගේ. ජවදනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යනාංශය, වගේම ජවදනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, කාය ව්‍යවච්ඡේදන අධ්‍යනාංශය සහ ජාතික කෞතුකාගාරය මේකට මැදිහත් වුණා. මහාචාර්යවරු එදා කීවා මේ මිල කළ නොහැකි මේ අස්ථි පද්ධතියේ විනාශ නොවුණු DNA ආරක්ෂා වෙලා තියෙන පුළුවන් බව, ආචාර්ය උපාධි 7-8කට අවශ්‍ය කරන දේවල් මෙතන තියෙන බව, පර්යේෂණ පත්‍රිකා 100 ගණනක් මෙතන තියෙන බව. ඒ වගේම ඒ නිසා තමයි ගරු කථානායකතුමනි අපි රිසර්ච්න් ඩෙවලොප්මන්ට් එහෙම නැත්නම් පරේෂණ සහ සංවර්ධන කටයුතු වලට විශාල මුදලක් වෙන් කරන්නේ. මේවයින් තමයි මුළු ශ්‍රී ලංකාවම අපට නැගිටවන්න පුළුවන් වෙන්නේ. ගරු කතානායකතුමනි, ආර්ථිකය හා කලා සංස්කෘතික දේහය කියන්නේ එකම සිරුරක හදවත සහ මනස වගේ වෙන් කළ නොහැකි අර්ධ දෙකක්, භාග දෙකක්. අපේ රජය මේ අර්ධ දෙකටම එකසේ ප්‍රතිපාදන වෙන් කරලා තියෙන්නේ. ඊයේ මා සමග නියෝජ්‍ය මුදල් ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහත්මා සහභාගී වුණා චිත්‍රපටයක මංගල දර්ශනයක් නරඹන්න. මුදල් අමාත්‍යාංශය කියන්නේ ආර්ථිකය, මගේ අමාත්‍යාංශය කියන්නේ කලා සංස්කෘතික දේහය. අර කියපු අර්ධ දෙක පරාක්‍රම නිරියැල්ල මහත්මාගේ සිහිනයකි දෙපා නැති කියන විශිෂ්ට චිත්‍රපටය තමයි අපි බැලුවේ. ඒකේ තේමාව තමයි කොරා සහ අන්ධයා. මේක ප්‍රසිද්ධ තේමාවක්. පරිපූර්ණත්වය පතා අන්ධයාගේ පිටේ නැගපු කොරා මේ ගමන යනවා, දුෂ්කර ගමනක්. ඒක දැඩි අසීරු ගමනක්. හරියට අපි අපේ රජය ඉලක්කයකට මේ ගමන යන්නේ මෙන්න මේ වගේ කලාව සහ සංස්කෘතිය වගේම ආර්ථිකය කියන අර්ධ දෙකම එකතු කරගෙන. මේ අර්ධ දෙක අතහරින්න බැහැ. එකිනෙකාට අවශ්‍යයි. හරියට එක්කෙනෙක් නැතුව අනිත් එකනට අඩියක්වත් යන්න බැහැ වගේ. එනිසා පොහොසත් රට සහ ලස්සන ජීවිතය, ගරු කතානායකතුමනි, හැදෙන්නේ මෙන්න මේ අර්ධ දෙකම එකතු වෙලා. ඒ නිසා අපි දන්නවා චිත්‍රපටයේ අපි දැක්කේ ඒ ඉන්න අන්ධ තරුණයා ජාත්‍යන්තයේ කියන කතානායකතුමනි උපතින් මන්දායට. අපේ ජන ජීවිතය, අපේ කලා සංස්කෘතික ජීවිතය, අපේ ආර්ථික ජීවිතය, පසුගිය රජයන් සියල්ලම එකතු වෙලා අන්ධකලේ, කොරකලේ, විහිරිකලේ මැදිහත් වෙලා, ඒගොල්ලොන්ගේ මැදිහත් වීමෙන් මිසක් ඒක ඉපදෙනකොට පිවිච්ච ලක්ෂණයක් නෙවෙයි කියලා අපි මතක් කරන්න ඕන. ඒ නිසා අපට මෙන්න මේ අංගවිකල භාවයෙන් යුක්ත යථාර්ථයක් තමයි බාරගන්න උනේ නැගිටවන්න. ගරු කතානායකතුමනි, මගේ ක්ෂේත්‍රය කලා සංස්කෘතික ක්ෂේත්‍රය නිසා වැඩිපුර මම කැමති කවියක් මතක් කරන්න. ප්‍රියංකාරගේ බන්දුල ජයවීර කවියා මෙහෙම ලිව්වා, "තාත්තේ, ඇයි අපට කාර් එකක් නැත්තේ?" "පුතේ, ඒ අපට පුස්තකාලයක් තියෙන නිසා." "ඇයි අපට කාර් එකක් නැත්තේ?" "ඒ අපට පුස්තකාලයක් තියෙන නිසා." ඒක ලස්සන වගේ පෙනුනට වේදනාබර කවියක්. මේගොල්ලෝ ලංකාවේ හැම පවුලකටම අයිති වෙන්න තිබිච්ච කාර් එකයි පුස්තකාලයයි දෙකම විනාශ කරපු ආණ්ඩු. ඒ නිසා අප ඉදිරියේ තියෙන්නේ අපි හදනවා කොයි වගේ පවුලක්ද, කාර් එකකුයි පුස්තකාලෙකුයි දෙකම තියාගන්න පුළුවන් ලස්සන පවුලක් අපි ජාතික ජන බලවේගයේ යටතේ හදනවා. ඒක හදන පුරවැසි අයවැයේ අපේ අමාත්‍යංශයේ කොටස තමයි මම ඔබත් එක්ක බෙදාගනිමින් ඉන්නේ. ඒ වගේම නිරියැල්ල ඊයේ කිව්වා වගේ ඒ චිත්‍රපටයේ තිබුණේ දෙපා නැති සිහිනයක්. අපි ඒ සිහිනය නැගිට්ටවනවා අපේ දෙපා මත නිසැකවම අපේ ජීවිත කාලය තුළ. ගරු කතානායකතුමනි, ශ්‍රී ලාංකික දිනය මේ අයවැයේ දකින්න තියෙන තවත් විශේෂ කොටස, ශ්‍රී ලංකන් ඩේ. මෙන්න මේක වෙනුවෙන් අයවැය යෝජනා අංක 37 යටතේ රුපියල් බිලියන 300ක් වෙන් වෙනවා. මේ ජාතිය ජනවර්ගය නොතකන, කුලය ප්‍රාදේශීය වාද නොතකන, අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ වාද විවාද නොතකන, එහෙම කරන්නේ නැති තනි යායක් වගේ වෙච්ච ලංකාවක් හදන්න නම් මෙන්න මේ ශ්‍රී ලාංකික දිනය අපට දැන්වත් ඕන වෙනවා. ඒකට විශාල මුදලක්, රුපියල් මිලියන 300ක් වගේ මුදලක් වෙන් වෙන්නේ. ඒ නිසා මේ වගකීම පැවරෙන්නේ මේ බෙදීම් නැති මහා ආත්මයක් සහිත පුරවැසියෙක් හදන්න අපේ අමාත්‍යංශය ලොකු වගකීමක් දරනවා. මට මතක් කරන්න තියෙනවා, ඉදිරියේදී ජාතික වෙසක් උත්සවය එළඹෙනවා. ඒ වෙසක් උත්සවය වෙනුවෙන් මිලියන රුපියල් මිලියන 12ක් වෙන් වෙනවා. කලින් වතාවේ රුපියල් මිලියන 10ක් වගේ තමයි වෙන්නුනේ. නුවරඑළිය තමයි තිබෙන්නේ මෙදා ජාතික වෙසක් උළෙල. ඔබට කියන්න සතුටුයි මම ජාතික වෙසක් උළෙලේ තේමා පාඩය භජේත මිත්තේ කල්යාණය කියන තේමාව.
Honorable Minister, you have another 2 minutes.
බොහොම ස්තුතියි කතානායකතුමනි. කලණ මිතුරන් ඇසුරු කරන්න කියන එක, නුවරඑළිය තිබෙනවා පන්සල් 350ක්, පිරිවෙන් 11ක්. අපි මේ නුවරඑළියේ පන්සල් ඇසුරු කරගෙන ජාතික වෙසක් උත්සවය සමරන්න බලාපොරොත්තු වෙන්නේ මලයගම් ජනතාවත් එක්ක. ඒ මලයගම් ජනතාවගේ දරුවන් එක්ක වෙසක් කූඩු හදන තැනකට අපි ජාතික වෙසක් උත්සවය ගෙනියන්න ඕන. මේක තමයි මම කියපු අර විශිෂ්ට පුරවැසි ජීවිතය. කතෝලික ප්‍රජාව වෙනුවෙන් අපි ප්‍රතිපාදන වෙන් කරලා තිබෙනවා, වැඩසටහන් රැසක් තිබෙනවා, YouTube නාලිකා හා නාට්‍ය පසන් ගීතිකා වෙනුවෙන් විශාල මුදලක් වෙන් වෙනවා. අප්‍රේල් 21ක් ගරු කතානායකතුමනි ළඟ එනවා. එදාට අපි මොකද කරන්න ඕන? එදා ජීවිත බිලිගත්ත බිලිගන්න එදා අභිමුඛ වෙච්ච කතෝලික මුස්ලිම් ජනතාව ආදරයෙන් වැළඳගන්න තැනකට ඒ ජාතීන් අතර ආදරය බෙදන්න අපට පුළුවන් වෙන්න ඕන. ගරු කතානායකතුමනි, අපි දැන්වත් හදන්න ඕනේ සුවපත් කිරීමේ සහ සමාව දීමේ ඇත්ත කොමිසමක්. මේකේ වගකීම විශාල වශයෙන් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරෙනවා. මේ forgiving and reconciliation commission එකක් ඇත්ත කොමිසමක්. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා හැදු දේදුණු ජාතියක්, එහෙම නැත්නම් මේ rainbow nation එකක් දැන්වත් අපට ඇත්තට අවශ්‍යයි. ඇත්තට අවශ්‍යයි කියලා මා කියන්නේ මේක පිළිබඳ ගත්ත උත්සාහයන් වල තැවරී තිබුණු ව්‍යාජ දේශපාලන අලංකරණ නිසා. අපි ශ්‍රී ලංකන් ඩේ සඳහා මිලියන 300ක් වෙන් කරන්නේ මෙන්න මේ සඳහා. මට මතක් වෙනවා ඉන්වික්ටස් කියන චිත්‍රපටය, ඒකේ රොබෙන් දූපතේ අවුරුදු 26ක් 27ක් හිර කරලා හිටපු නෙල්සන් මැන්ඩෙලා නිදහස් වෙලාවට පස්සේ ඔහුට පුළුවන් වෙනවා ඔහුගේ ඝාතකයන්ට, ඔහුගේ පීඩකයන්ට ඇත්තටම සමාව දෙන්න. ඒ සමාව දෙන්න කියපු මොහොතේ ඔහුගේ කළු ජාතික මිතුරන් අහනවා, ඔබට පුළුවන්ද සුදු ජාතියට මේ වගේ සමාව දෙන්න කියලා. මැන්ඩෙලා කියන්නේ reconciliation starts here, දැන් ආරම්භ කරන්න ඕන සංහිඳියාව කියලා.
honorable minister, your time is over.
බොහොම ස්තුතියි, මම අවසන් කරනවා. අවසන් වශයෙන් අහනවා මැන්ඩෙලාගෙන් ඔබ යාලට සමාව දෙනවද කියලා. ඔහු කියනවා yes, forgiveness starts here too. සමාව දීමත් ඇරඹෙන්නේ මෙතනින් බව. ඉතින් ගරු කතානායකතුමනි, බුද්ධ ශාසන ආගමික සංස්කෘතික කටයුතු කියන මේ විශිෂ්ට වටිනාකම් පරාමිතියෙන් දරන අපේ අමාත්‍යාංශයට මේ තරම් මුදලක් වැයශීර්ෂයක් අපි මේසරේ වෙන් කරලා තිබෙන්නේ මේ බිඳ වැටුණු ශ්‍රී ලංකාව ගොඩනගන්න ආරම්භක අදහස් දැක්වීමේදී මම ක්ෂේත්‍ර සියල්ලම ආවරණය කළාට අපේ සහෝදර මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් මෙහි විශේෂිත ශේෂ්ත්‍ර ඉදිරියේදී දීර්ඝව කතා කරනවා ඇති. කාලය ලබා දුන්නාට ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.